අද දින නයපත්තේ විෂයන්ක එක විසර්ජන පනත් කෙටුපත් 2018 දෙවැනි වර කියවීම. ගරු සුනිල් හඳුන්නෙත්ති මැත්තුමා.
කතානායකතුමනි,
ඔබතුමාට විනාඩි 41ක් තියෙනවා.
මේ ආණ්ඩුවේ හතරවෙනි අයවැය, ඒ වගේම අපේ මංගල සමරීර ඇමතුමාගේ මංගල අයවැය ඉදිරිපත් කරපු අයවැය විවාදයේ පළවෙනි දිනේම විවාදයට එකතු වෙන ලැබීම සතුටු වෙනවා. විශේෂයෙන්ම අයවැයක ප්‍රධාන අරමුණ වෙන්නේ ඒ ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගයේ ආර්ථික දැක්ම පිළිබඳව අදහසත්, ඒ දැක්මේ එක අවුරුද්දක ඉදිරි අවුරුද්ද ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අයවැය ලේඛනයත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. අපි දන්නවා 2016 දී මේ ආණ්ඩුව ඉදිරිපත් කරපු අයවැය දැක්ම වුණේ නවෝත්පාදන වෙළඳපොළ සමාජාර්ථිකයක් කරා. 2017 වෙනුවෙන් ඔබතුමාලා ඉදිරිපත් කරේ සැමට ප්‍රතිලාභ හිමිවන වේගවත් වර්ධනයක් කරා. දැන් ඔබතුමාලා ඉදිරිපත් කරනවා නීල හරිත එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා. එතකොට දැන් අපි එක පැත්තකින් කතා කරන්න කල්පනා කරොත් එම මීට කලින් ඉදිරිපත් කරපු සැමට ප්‍රතිලාභ හිමිවන වේගවත් වර්ධනේ ඔබතුමාලගේ ආණ්ඩුව කොපමණ ප්‍රමාණයකින් ළඟා කරගෙන තියෙනවද? ගිය අවුරුද්දේ යෝජනාවලින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අදහස් වලින් මාධ්‍යවල පළවිච්ච දේවල් වලින් මොනතරම් ප්‍රමාණයක් යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබුණද? පුර අද පුවත්පත් වල ගත්තොත් ඔබතුමා ජනමාධ්‍යමතුමා හින්දම වෙන්නත් පුළුවන් විශේෂත්වයක් තියෙන්නේ යෝජනාවල් වල පුවත්පත් සිරස්තල තියෙනවා. හැබැයි සමහර ඒවා ගිය අවුරුද්දේ ඉදිරිපත් කරපුවම එහෙමම තියෙනවා. දැන් ඔබතුමාලා ගිය අවුරුද්දෙත් කිව්වා උසස් පෙළ ශිෂ්‍යෝ 155,000කට ටැබ් දෙනවා කියලා, මේ අවුරුද්දෙත් කියනවා. ගිය අවුරුද්දෙත් ඔබතුමාලා කිව්වා ස්මාර්ට් ක්ලාස් රූම් පටන් ගන්නවා කියලා, මේ අවුරුද්දෙත් කියනවා. අපිට එහෙම ඉදිරිපත් කරන්න පුළුවන් ලැයිස්තුවක්ම. දැන් උදාහරණයකට මේ චාර්ල්ස් මන්ත්‍රීතුමා කිව්වා කිලිනොච්චර ඔබතුමාලා අර විදේශගත කරන්න මුහුදු කූඩල්ලන් හදන්න යෝජනා කරලා තියෙනවා. ගිය අවුරුද්දේ මන්නාරමට යෝජනා කරා. ගිය අවුරුද්දේ මන්නාරමට මිලියන 600ක් වෙන් කරා. මේ අවුරුද්දේ කිලිනොච්චර වෙන් කරනවා. හැබැයි ගිය අවුරුද්දේ පටන් ගත්තේවත් නැහැ. දැන් අපි දැක්ක පහුගිය දවස්වල අමාත්‍යංශ වලට වෙන් කරපු ප්‍රතිපාදන වලින් අර සමහර අමාත්‍යංශ තියෙනවා ලැයිස්තුවක් සභාගත කරන්න පුළුවන්, මම සභාගත කරනවා. සමහර අමාත්‍යංශ වල ප්‍රතිපාදන 23%යි. බුද්ධ ශාසන අමාත්‍යංශයේ 32%යි. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ 24%යි. පාවිච්චි කළ තියෙන සමහර අමාත්‍යංශ වල ප්‍රතිපාදන පාවිච්චි කළා නැහැ. එතකොට මේ මුදල් වලට මොකද උනේ? ඉතින් දැන් අලුතෙන් ආයෝජනා කරනවා. මේක 2017 අවසාන කාර්තු වෙනකොට 9 වෙනි මාසේ 30 වෙනිදා වෙනකොට 24% නම් යොදාගෙන තියෙන්නේ. 32% නම් යොදාගෙන තියෙන්නේ. ඔබතුමාලා කියන ඉතින් මාස 3 අපි ඔක්කොම කරනවා කියලා. ඉතින් එතන මාස 3 විතරක් අයවැය දැම්ම නම් ඇති. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් ඔබතුමාලගේ මේ අයවැයේ යෝජනා ප්‍රමාණයක් තියෙනවා. ගිය අවුරුදු තිබිච්ච යෝජනා මාය එකතු කළා තියෙනවා. වැදගත් දේ තමයි මේ අයවැය ලේඛනයේ ඔබතුමාලගේ තියෙන ආර්ථික උපාය මාර්ගය මොකක්ද? මේ ආර්ථික උපාය මාර්ගයේ දැක්ම තමයි වැදගත් වෙන්නේ. ඒක ඉතා පැහැදිලිව ඔබතුමා කියලා තියෙනවා. ඔබතුමාගේ අයවැය කතාව මම උපුටා දක්වනවා. 3 වෙනි පිටුවේ 10 වෙනි කාරණේ. 2025 වන විට අප ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමට නම් ශ්‍රී ලංකාවට බාධා වලින් තොර සීර්ඝ ආර්ථික වර්ධනයක් අවශ්‍ය වෙනවා. මෙහිදී ආර්ථික ලිහල්කරණය සහ ගෝලීයකරණය යන දෙයංශය වැදගත් වෙනවා. දැඩි ආරක්ෂණවාදී මෙන්ම අභ්‍යන්තරයට නැඹුරු ආර්ථික පිළිවෙත් වලින් ශ්‍රී ලංකාව ඉවත් විය යුතුයි. ඒ වගේම ඔබතුමා දෙවැනි කොටසේ නැවත කියන ලිහිල්කරණය වේගවත් කිරීම යටතේ 1977 වසරේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති අප විසින් හඳුන්වා දුන් අතර පසුගිය දශකයේදී එහි ගාමක බලය හීන වී ගොස් විවෘත ආර්ථික ප්‍රතිපත්ති ආපසු හැරවීමේ දිශාවට යොමු වුණා. ඒක ඇත්ත. අපගේ බොහෝ නීති රීති පැරණි හා පසුගාමී ඒවා රේගු ආඥාපනත ඔබතුමා ආඥාපනත් ගණනාවක් කියමු. මේක තමයි කාරණේ. දැන් එතකොට ඔබතුමාලගේ මේ අයවැයේ ප්‍රධාන යොමුව දිශානතිය අරමුණ වෙන්නේ මේ විවෘත ආර්ථිකයේ පහුගිය කාල සීමාව තුළ ගාමක බලය හීන වුණානං ඒක යළි ශක්තිමත් කරන ඒක යළි ශක්තිමත් කරන එතර මේ විවෘතාර්ථිකයේ පදන මේ මූලික මූලාංගයක් වුණේ පෞද්ගලීකරණය එහෙමනම් මේක යළි ඔබතුමාලා බලාපොරොත්තු වෙන දිශාවට ශක්තිමත් කරගන්න නම් පෞද්ගලීකරණ දිශාව යළි ශක්තිමත් කරන්න වෙනවා ඔබතුමාලා කියන ආකාරයට මේ විවෘතාර්ථිකයේ ගාමක බලය හීන වෙච්ච හේතු අතර තියෙනවා මේ යල්පන කියපු සුරාබදු නීතිය රේගු නීතිය ඉඩම් නීතිය සාප්පහා කාර්යාල ආඥා පනත මෙන්න මේ ඒ වගේම කුලි පනත කුඹුරු ආඥා පනත මේ දේවල් ශක්තිමත් කරගන්න ඕනේ මේ දේවල් එනවා වෙනස් කරන්න ඕනේ එතකොට මේ අයවැය එක ප්‍රධාන කාරණාවක් තමයි මෙන්න මේ විවෘතාර්ථිකයේ දිශානතිය ශක්තිමත් කර ගැනීම සඳහා විවෘතාර්ථිකයේ ගාමක බලය ශක්තිමත් කර ගැනීම සඳහා දැන් ඔබතුමාලට අවශ්‍ය වෙනවා මේ පැරණි යල්පැන ගිය නීති රීති ටික යලි සකස් කරගන්න ඒක ඔබතුමා අවංකව කියලා තියෙනවා ලිහිල් කරණය කියන පදනම ඒක එක ප්‍රධාන කාරණාවක් ඊළඟට දැන් අපි බලුවොත් මේ විවෘතාර්ථිකයේ ශක්තිමත්කම ඇතුලේ ගාමක බලයක් බවට පත් වෙච්ච අවස්ථාවේ විවෘතාර්ථිකයේ මොනවද ලබා දීලා තියෙන ප්‍රතිලාභය මේ රටට අපට අපේ රටේ ජනතාවට 2,25,00,000 ජනතාවගේ ඇති නැති පරතරය අඩු කරන්න දුප්පත්කම අඩු කරන්න මන්ද පෝෂණය අඩු කරන්න
ගරු ඇමතිතුමා
නිවැරදිව ක්‍රියාත්මක වුණේ අවුරුදු 3කට 77 ඉඳන් 80 වෙනකන් විතරයි ඊට පස්සේ ආයිමත් ආපස්සට ගියා දැන් අපිට තියෙන්නේ ආයිමත් පිටිපස්සෙම තියෙන ආර්ථිකයක් ඒකයි මේ විවෘත කරන්න වෙලා තියෙන්නේ
ඔන් ඔබතුමාත් එක්ක ඔබතුමාගේ අදහසට එකඟ වෙනවා එහෙම වුණා කියලා මම ඒකට ප්‍රතිපත්ති එකඟ නැහැ තව එක දෙයක් උදව්වකට එකතු ගන්නම් තව මේක ඉස්සරහට ගියපු අවුරුදු 2ක් තියෙනවා 2002 ඉඳලා 2004 දක්වා රිගේන් ඉන් ශ්‍රී ලංකා වැඩ පිළිවෙලට හරිද නම රිගේන් ඉන් ශ්‍රී ලංකා වැඩ පිළිවෙලට ඒකදී ඔබතුමාලා මේක ජීආර් එක මාරු කළා ආයෙ පාර හැබැයි අසාර්ථක වුණා දැන් ප්‍රශ්නේ තියෙන්නේ සමස්තයක් හැටියට මේ අවුරුදු 69 මොකද්ද ප්‍රතිඵලය ලැබල් තියෙන්නේ ප්‍රතිඵලය තමයි ඔබතුමාලා විවිධ විදියට ආණ්ඩුවල කොටස්කාරෝ ඉඳලා ප්‍රතිඵලය තමයි ඇති නැති පරතරේ වැඩි වෙලා තියෙනවා දුප්පත්කම වැඩි වෙලා තියෙනවා මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා දරිද්‍රතාවය වැඩි වෙලා තියෙනවා අධ්‍යාපන අසමානතාවය වර්ධනය වෙලා තියෙනවා සෞඛ්‍ය සේවය කඩා වැටලා තියෙනවා ජනගහනෙන් අතිබහුතරයක් 43%ක් අද දවසකට ඩොලර් 2ක් උපයන්නේ නැති මිනිස්සු බවට ආසන්න වශයෙන් රුපියල් 300-350ක් උපයන්නේ නැති මිනිස්සු බවට පත් වෙලා තියෙනවා මේක තමයි ඇත්ත ප්‍රතිඵලය ඒක ප්‍රතිඵලය තමයි අද ඔබතුමාම කියන විදියට ඩොලර් බිලියන 10,000ක් ජනගහනෙන් ගත්තොත් එම ආසන්නෙන් පුරවැසියෙක් රුපියල් ලක්ෂ 5ක නායකාරයෙක් කළා තියෙනවා ඩොලර් රුපියල් බිලියන 10,000ක් නායකාරයෙක් කළා තියෙනවා ණය ගෙවන්න ඔබතුමාලා ණය ගන්න සිද්ධ වෙලා තියෙනවා මේ අවුරුද්දේ ගත්තොත් එම ඔබතුමාලා 2018 ආදායම් බලාපොරොත්තු වෙන බිලියන 2,326ක් වියදම බිලියන 3,001යි හැබැයි ණය ගෙවීමට ඔබතුමාලට ඕන වෙනවා බිලියන 1,970ක් ට්‍රිලියන එකයිසම නමයක් බිලියන 1,970ක් ඔබතුමාලා 2019 මේ ණය ගෙවීමේ උච්චස්ථානයට යනවා දැන් ඔබතුමා සූදානම් වෙනවා මේ අයවැයෙන් මෙන්න මේ අර්බුදයට උත්තරයක් හොයන්න එකක් ඔබතුමාලා මේ අයවැයේ උත්තරයක් හොයන්න ඕන ණය ගෙවන්න තියෙන මේ චාට් එකේ ඔබතුමා ඉතා පැහැදිලිව කියනවා ණය ගෙවීමේ උච්චස්ථානයට ඔබතුමාලා යනවා ඒ ගත්ත ණය කොයි කාලේ ගත්තේවද කවුරු ගෙවන්න ඕනේවද කියන එක කෙසේ වෙතත් රටක් හැටියට ගෙවන්න තියෙන ණයවල උච්චස්ථානයට යනකොට දැන් ඔබතුමාලා කල්පනා කරන මොකද්ද අපේ රටේ ජනතාවට වක්‍ර බදු ගහලා ඍජු බදු ගහලා බදු පනවලා ණය ගෙවන්න මදි ඒ නිසා දැන් ඔබතුමා යෝජනා කරනවා බැංකුවල සිද්ධ වෙන ගනුදෙනු වලින් සෑම ගනුදෙනුවකම රුපියල් 1000කට 120 ගානේ මේ අවුරුද්දේ පටන් ගන්න ණය ගෙවීමේ අරමුදලා ණය ගෙවීමේ අරමුදලා ඒකෙන් ඔබතුමාලා බලාපොරොත්තු වෙනවා කෝටි 2000ක් මේ අවුරුද්දේ මිලියන 20,000ක් කම්නාසල බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ණය ගෙවීමේ අරමුදලා දැන් මේකෙදි ඔබතුමා වාක්‍යයක් අගට යොදලා තියෙනවා මේක බැංකුවට එන ගනුදෙනුකරුවන්ගෙන් අය කරන්නේ නැහැ කියලා ගණදනුකරුවන්ගේ අයකර නැත්තම් මුදල් ඇමතුමා කොහොමද දාහට සත විස්ස ගානය ගරන් හදන්න සිද්ධ වෙන සෑම ගන්දනු වලින්ම කිය එහන ඔබතුමාලට පුළන් බැංකුව රජයට ගෙවන්න තියෙන මුදලින් ප්‍රතිශතයක් ගෙවන්න කියලා කිය ඇත්තරම මේක අපි දැනගන්න ඕන පැහැදිලි කරගන්න ඕන කාරණාව අපි කියන්නේ බැංකුවට අවස්ථාවක් හදන ඔබතුමාල්ලා සෑම ගනුදෙනුවකින්ම සිද්ධ වෙන ගනුදෙනු රුපියල් 1000කින් 120 ගානේ මුදල් තැන්පත් කරත් ගනුදෙනු කරත් අය කරගැනීමේ ක්‍රමවේදයක් හදන්න. මොකද ඔබතුමා කියනවා ඒකෙදී ඔබතුමා මේ ණය ගෙවීමේ අරමුදලක් පටන් ගන්න
තියෙනවා. අපි දැන් කතාවේදීත් කියවුන ගරු මන්ත්‍රීතුමා ඒ රුපියල් 1000කට 120ක් ගැනීම අනිවාර්යයෙන්ම එක බැංකුවෙන් ගෙවන්න ඕනේ ඒක කස්ටමර්ට ගනුදෙනු කරුට පාස් කරන්න බෑ. ඒ වගේම ඒ ගෙවන ඒ ප්‍රමාණය ඒ අයට ඒ අයගේ ඉන්කම් ටැක්ස් වලින් අඩු කරගන්නත් පුළුවන්. ආදායම් බදුවල.
ඒක ගනුදෙනු කරුට මාරු කරන්නේ නැත්නම් ඔබතුමාලට පුළුවන් වාර්ෂිකව බැංකුවෙන් රජයේ බැංකුවලින් සහ පෞද්ගලික බැංකුවලින් ණය ගෙවීමේ අරමුදලට 100%කට මෙච්චරක් ගෙවන්න කියලා අගයක් කියන්න. ඒක 18 120 කියලා සූත්‍රයක් දාන්න ඕන වෙන්නේ නැහැ. 18 120 කියලා සූත්‍රයක් දානකොටම බැංකුවල සිද්ධ වෙන ගනුදෙනු වලින් 18 120 කියන්නේ මොකක්ද? ඇයි එහෙම සූත්‍රයක් ගත කරන්නේ ඒක? බැංකුවල සිද්ධ වෙන ගනුදෙනුවක් කියන්නේ
මානයට අනුව තමයි මේක ගන්න වෙන්නේ. ඒක නිසා
ඇයි එහෙම කරන්නේ? ගනුදෙනු කරුවන්ගේ ණය කරන්නේ නැත්නම්
සාධාරණ
ගනුදෙනු කරුවන්ට පාස් කරන්නේ නැත්නම් බැංකුවේ ආදායම් මත බැංකුවේ ලාභය මත බැංකුවේ වාර්ෂික ආදායම් මත අය කරන්න පුළන්නේ මහ බැංකුවට තීරණය කරන්න පුළුවන් බැංකුවල බැංකුව හැටියට ඔබතුමාගේ භාණ්ඩාගාර තීරණය කරන්න පුළුවන් බැංකුවේ වාර්ෂික ආදායම මෙච්චරයි ඒ මත 103ක් 102ක් කීයක් හරි කමන්නේ ඔය ඔය මිලියන 20000
ඩොක්ටර් සරත් අමරගම් මහත්මයා
ඒ ගනුදෙනු කර දැන් විශාල ගනුදෙනු කරුවෙක් වුණොත් බැංකුව විශාල ගාණක් ගෙවන්න ඕනේ පොඩි ගනුදෙනු කාරයෙක් වුණොත් පොඩි ගාණක් ගෙවන්න ඕනේ බද්දක් ගැහුවොත් ඒ බැංකුවේ සම්පූර්ණ වැඩසටහනේ බද්ද ගහන්නේ මේක පාරිභෝජනය අනුව ගහන බද්දක් පාරිභෝජනය අනුව ගහන බද්දක් ඒක ඊට පස්සේ ඕන නම් ආදායම් බදු වලින් අඩු කරගන්න එක වෙනම කතාවක් නමුත් කෙලින්ම බැංකුවට ගැහුවොත් ඒ බැංකුවේ අනිත් ව්‍යාපාර අරව මේවා ඔක්කොම ගන්න ඒවට ඒ බද්ද යනවනේ අන්න ඒකයි හේතුව මගේ හිතේ මුදල් ලැබෙනවා
එහෙම නේද නෑ ඔබතුමාලා
මේක පාරිභෝජනයේ මත ගහන බද්දක්
ඒක තමයි පැහැදිලිව පාරිභෝජනයේ මත ගහන බද්ද බැංකුවට තීරණය කරන්න පුළුවන් අවස්ථාවක් ඔබතුමාලා හදනවා මොකද ජාතිය ගොඩනැගීමේ මේ බද්ද පටන් ගත්තත් ඔහොම තමයි පොඩියට තමයි පැල කරන්න ඔබතුමාලා හැබැයි මේ ක්‍රියාවලියේ අපි හොඳයි ඔබතුමාලා අද තහවුරුවක් දෙනවා නම් මේක ගන්දුණු කරවන්ට මාරු කරන්න බෑ කියලා නමුත් ඒකට අවශ්‍ය ඉඩකඩ හැදෙයි කියන අවධානම හදලා තියෙනවා මේ සූත්‍රගත කිරීම ඇතුලේ. ඒක ඔබතුමාලා තහවුරුවක් දෙනවනම් ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔබතුමාලා මේ අයවැයෙන් කරුණු හැටියටම තහවුරු කරනවා මේ ආයෝජන කැඳවා ගැනීම. ඒක ලිහිල්කරණයේ ප්‍රතිපත්තිය ඇතුව ඔබතුමා අදහස් කරනවා වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. ලිබරල්කරණය ලිහිල්කරණය මොන වචනින් කිව්වත් අවසානයේ කියන්නේ මේ දැන් මූල්‍ය අරමුදේ තියෙනවා ඒ මූල අරමුදේට උත්තර හැටියට අපි දැක්කා මේ අයවැයෙන් විතරක් නෙමෙයි මොකද හම්බන්තොට වරාය විකුණන එක අයවැයෙන් යෝජනා කරපු දෙයක් නෙමෙයි මත්තල ගුවන්තොට පොළ විකුණන්න දාන තියෙන අයවැයෙන් යෝජනා කරපු දෙයක් නෙමෙයි ශ්‍රී ලංකන් එක විකුණන්න යෝජනා කරන එක අයවැයෙන් දාන එකක් නෙමෙයි තෙල් ටැංකි ටික කාටද දෙන්නේ කියන තීරණය කරන එක මේ පාර්ලිමේන්තුව තීරණය කරන එකක් නෙමෙයි ඒවා අයවැයට අදාළ නැහැ ඒකින්ද අයවැය කියන්නේ ඇත්තනම අද ගත්තොත් ඒ තරම් ලොකු ආර්ථික සාකච්ඡාවක් සිද්ධ වෙන එකක් නෙමෙයි රටේ ජනතාවෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. රටේ ජනතාව දන්න මේ පාර්ලිමේන්තුවෙන් තීරණය නොකරන බොහෝ දේවල් එළියේ ඔබතුමාලා ආර්ථික කළමනාකරණ කමිටුව තවත් වෙනත් කමිටු වලින් තීරණය කරනවා කියලා. මම ඒ ගැන නෙමෙයි කතා කරන්නේ. ඒක අද අයවැය ඒක නිසා ඊටාම සුදුළුණු රතුළුණු පරිප්පුව අල පොල් ගෙඩියට සීමා වෙලා තියෙනවා. මොකද ආර්ථික ප්‍රතිපත්තියේ ඔබතුමාලාට බැරි ගොඩක් දේවල් එළියේ තීරණය වෙන නිසා. නමුත් විදේශ අයිතිය සහිත ලැයිස්තුගත සමාගම් වලට ඉඩම් හිමි කර ගැනීමට ඇති බාධාව ඉවත් කිරීම. ඔබතුමා මේ අයවැය යෝජනාවක් කර. එතකොට අපි දන්නවා අද දේශීය ව්‍යාපාරිකයෝ ඉන්නවා. දේශීය කර්මාන්තකරුවෝ ඉන්නවා. මම දන්නවා මේ වෙනකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ හුඟක් වැහිච්ච ට්‍රයිස්ට ඇපරල් සමාගම බංකොලොත්තුනාට පස්සේ වැහිච්ච ගාමන් ෆැක්ටරි ගන්න ගියා දේශීය ව්‍යාපාරිකයෝ. එයා ගන්න ගියා මෙයාට විවිධ කොන්දේසි පනවන. නිකන් වහලා තියෙන ෆැක්ටරිය මුකුත් කරන්නේ නැහැ. ඒකෙන් රජයට ආදායමක් එන්නේ නැහැ. හැබැයි ඒක විවෘත කරගෙන දේශීය ආයෝජකයේ ගාමන්ට් එක පටන් ගන්න ගියාම කියනවා මෙන්න වැලියුේෂන් එක මෙන්න ඉඩමේ තක්සේරුව. ඒක නිසා ව්‍යාපාරේ පටන් ගන්න කලින් ඊයේ ඉඩමේ තක්සේරුව ගෙවන්න කියලා. ඒ කියන්නේ ඔහු ලංකාවට ගෙන්නන මැෂින් ටික ව්‍යාපාරේ පටන් ගන්න තව ගොඩක් කල් තියෙනවා. හැබැයි ව්‍යාපාරේ පටන් ගන්න කලින් මැෂින් වලට ගෙවන්න කියලා. එතකොට මේ අසාධාරණේ
ආයෝජකයාට විතරක් නෙමෙයි විදේශීය ආයෝජකයාටත් තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ওই තියෙන බාධක විශේෂම ආයෝජකයා දේශීය වේවා විදේශීය වේවා අපි අයින් කරන්න ඕනේ. ඔබතුමන්ලත් පිළිගන්න වියට්නාමේ බලන්න. වියට්නාමේ ওই කියන විදිහට ඇමරිකන් කොම්පැනි වලට විදේශීය කොම්පැනි වලට ඉඩම් දීලා සමේ කොම්පැනි පටන් අරගෙන තමයි ඒ රට විශාල වශයෙන් දියුණු වෙලා තියෙන්නේ.
ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් ඕක විදේශීය අයිතියට කියන වචන දාන ඔබතුමා ඉක්මන් වුණාට දේශීය කර්මාන්තකරුවන්ට ව්‍යාපාරිකින්ට තියෙන දේ ඉක්මන් කළා බේරලා දෙන්නේ නැහැ. ඔබතුමාලට ඡන්දෙ දෙන්නේ, ඔබතුමාලට ජනවරම දෙන්නේ, මේ රටේ ජීවත් වෙන්නේ, රැකියාවල් දෙන්නේ.
විදේශීය වෙනසක් නැහැ. අද දේශීය ව්‍යාපාරිකයටත් අපේ නව අපේ ඉන්ඩන් රෙවනිව් ඇක්ට එක යටතේ විශාල වශයෙන් බදුසහන ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. ඒක නිසා දේශීය විදේශීය කියන වෙනසක් නැහැ.
එහෙනම් අපි මේ අයවැය යෝජනාව පොඩ්ඩක් වෙනස් කරමුද? මේ විදිහට මම විසින් දැනටමත් සඳහන් කර ඇති පරිදි
නමුත් විදේශිකයන්ට වෙනසක් තියෙනවා. ඒකයි අපි කියන්නේ.
ඇයි
දේශීය ව්‍යාපාරිකයට වගේම විදේශිකයෙකුට ඇවිල්ලා මේ රටේ ආයෝජනය කරනවා නම් ඒ අයටත් ඒක
ලිහිල් මම කියන්නේ ගරු ඇමතුමා ඔබතුමාලා විදේශීය අයිතිය සහිත ලැයිස්තුගත සමාගම් වලට ඉඩම් හිමි කර ගැනීමේ අයිතියට ඇති බාධාව ඉවත් කරන්න අයවැය යෝජනාවක් ගේනකොට හැබැයි තාමත් දේශීය කර්මාන්තකරුවා ව්‍යාපාරිකයා ඒ අසරණකමෙන් ඉන්නේ. ඒකයි කියන්නේ දේශීය ව්‍යාපාරිකයාට ඒ අවස්ථාව නැහැ. ඒ ප්‍රමාණය ඒ අයට ගියාම පගාව දෙන්න වෙනවා, පොලිමේ ඉන්න වෙනවා, ඔය ලියකිවිලි ඔක්කොම පුරවන්න වෙනවා, ඒ සියල්ල කරන්න වෙනවා. සල්ලි ටික බැංකුවේ දාලා නිකන් ඉන්නවනම් ඉන්න පුළුවන් ඒගොල්ලන්ට.
නමුත් දේශීය ව්‍යාපාරිකයටත් විදේශීය ව්‍යාපාරිකයටත් තාම ඔය බාධක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපිට
කියන විදේශීය කියන වචනින් විතරක් මේක නිදහස් කළේ.
ඒකට මේක නවත්තන එක නෙමෙයි, ඔක පිරිසිදු කරන එක.
හොඳයි.
සුද්ධ කරන එක.
හොඳයි. නෑ මම උදාහරණයක් දැන් මම මේ කතා කරා මලික් සමරවික්‍රම ඇමතුමත් එක්කත්. ලංකාවට එනවා ඉන්දියාවේ ඉන්න VKC කියන මල්ටි නැෂනල් බහුජාතික වාහන නිෂ්පාදන සමාගම. ඒ සමාගම එනවා මෙහේ දවසකට ඒගොල්ලෝ ඉන්දියාවේ හදනවා මිලියන 2ක් විතර වාහන යුගල. ලංකාවේ දේශීය වාහන කර්මාන්තය සම්පූර්ණ අභියෝගයට ලක් වෙනවා. අද එයාලට ආයෝජන මණ්ඩලය යටතේම ලියාපදිංචි කළා මෙහේ වාහන කර්මාන්තය ආරම්භ කරන්න ඉඩ දීලා තියෙනවා. හැබැයි ඔබතුමාලට ඡන්දෙ දෙන්නේ, බලය දෙන්නේ, මෙතනට කැඳවන්නේ දේශීය ව්‍යාපාරිකයෝ. අපි කියන්නේ මේ විදේශ ආයෝජන ගේන්න එපා කියලා නෙමෙයි. දේශීය ව්‍යාපාර ශක්තිමත් කරලා ආර්ථිකය ශක්තිමත් කරොත් විතරයි ඔබතුමාලගේ මේ අපනයන ආදායම වැඩි වෙන්නේ. රටේ ආදායම අර්බුදයට උත්තරයක් හොයන්න වෙන්නේ. දැන් ඔබතුමාලම පිළිගන්නවා මේ ආර්ථිකය ඇතුලේ අද අපනයන ආදායම කඩාවැටලා තියෙනවා. රටේ ජාතික ආදායම කඩාවැටලා තියෙනවා. ඔබතුමා හිතන්නකෝ ඔය විදේශ ආයෝජන පංගුවෙන් අපේ රටේ ආර්ථිකයට එකතු කරන වටිනාකම කොච්චරද කියලා. ඒගොල්ලෝ අපේ ශ්‍රමය ගන්නෝ, අපේ ස්ථාන ගන්නෝ, අපේ ඉඩම් ටික ගන්නෝ, අපේ ශ්‍රමය ලාභයට ගන්නෝ. ඔබතුමාලා කියන තර්කයක් තියෙනවා. අපි දුන්නේ නැත්තොත් ඒගොල්ලන්ට යන්න වියට්නාමේ තියෙනවා කියයි, කෙන්යාව තියෙනවා කියයි, බංගලාදේශේ තියෙනවා කියයි තියෙනවා තමයි. හැබැයි අපේ දේශීය කර්මාන්තකරුවට යන්න තියෙන්නේ කොහෙද? දේශීය ව්‍යාපාරිකයට යන්න තියෙන්නේ කොහෙද? දේශීය ආයෝජකයට යන්න තියෙන්නේ කොහෙද? ඒගොල්ලොන්ට යන්න දැනන්නේ නැහැ. ඔබතුමාලා ඡන්ද කාලයක් කිට්ටුනාම කෝල්ලයක් දෙනවා දේශීය ව්‍යාපාරිකයට කර්මාන්තකරුවට අපිට උදව් කරන්න කියලා. හැබැයි ඔබතුමාලා උදව් කරන්නේ නැහැ ඒගොල්ලොන්ට. මේකයි තියෙන ප්‍රශ්නේ. ඔබතුමාලා උදව් කරන්න ඕනේ ඒගොල්ලොන්ට. ඒක නිසා අපි කියන්නේ මේක ඉතා පැහැදිලිව මේ අයවැයේ දිශානතිය අයවැයේ දැක්ම තියෙන්නේ මංගල ඇමතුමාගේ මංගල අයවැය වුණාට ආර්ථිකය අවමංගල්‍ය කරන්න තමයි ඔබතුමා යෝජනා කරන්නේ. ආර්ථිකයට අවමංගල්‍යයක් තමයි මේක හදන්න යෝජනා කරන්නේ.
මයි අද ලෝකේ බොහෝ රටවල් අවමංගලය කරා ඇදීගෙන ගියේ
අතෝසෙම
චීනය
බලන්න ඒක තමයි චීනය ඔබතුමාලගේ ආර්ථිකය
නෙමෙයි වෙනම ව්‍යාපාරයකට පැටලෙන මේක
මේ තමයි විවෘතාර්ථිකය
ඒක ඒක වෙනම නෑ නෑ ඒක ඒක වෙනම පැටලෙමු හරි ඒක වෙනම පැටලෙමු
දන්න තරම
මගේ කතාවට ඉඩ දෙන්න ඔව් හරි
දන්න තරම
ඔබතුමාල තාමත් ඉංගෙම වාගේ මේ රටේ එකම තැන තියාගෙන විනාශ කරන්න හදනවා
හරි හරි නෑ ඔබතුමාලා විනාශ කරලා නැහැ නේ මේක. ඔබතුමාලා හදලා සුපිරි කරලා දියෙන්නේ. ඒකින්ද අද තෙල් නැවක් වෙනකම් බලාගෙන ඉන්න වෙලා තියෙන මිනිසුන්ට. ඔබතුමාලා හදපු හැටියට තෙල් නැව වෙනකම් බලා ඉස්සර බලා හිටිය කෝච්චිය බස් එක වෙනකම්. අද ජනතාව බලන් ඉනවා ඊළඟ නැව වෙනකම්. ඔන්න සුපිරියට හදපු රට. ඔබතුමාලා සුපිරියට හදලා තියෙන රටේ අද මොනවද අපට රටේ ජනතාවට කියලා ඉතුරු වෙලා තියෙන්නේ. අද සුපිරියට හදුවා නම් ඉතින් අපි මෙහෙම කෑ ගහන්නේ නැහැ. ඔබතුමාලගේ ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක. හැබැයි ඒකින්ද අද හදපු රටේ බලාගෙන ඉන්නවා තියෙනවා නැව් වෙනකම් පාර ඉදගෙන තෙල් ටික ගහගන්න ලැජ්ජ වෙන්න ඕන ආණ්ඩුවක් හිටිට ඔබතුමාලා ඒකයි අපි කියන්නේ මගේ කතාවට ඉඩ දෙන්නකෝ හරි
සමාජවාදී
ආර්ථිකය හරි හරි නෑ නෑ මේ දැන් ඒක තමයි විවෘත ආර්ථිකය ඇතුලේ හැදිලා තියෙනවා නම් අද මේ ජනතාව මෙච්චර දුක්පත් වෙලා ඉන්න ඕනේ නෑනේ මේ ඇතිලැති පරතරේ මෙච්චර තියෙන්න ඕනේ නෑනේ හරි 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 ඒකයි මේ ප්‍රශ්න
තියෙන්නේ
अपूर्व कथावा ඒකෙන් ඔබතුමා බලාපොරොත්තු වෙනවා කෝටි 500ක් මේ අවුරුද්දේ සීනි බද්දේ. හැබැයි ඔබතුමා බියර් බද්ද ඉවත් කරලා තියෙනවා. ඒකෙම බියර් වලට තියෙන බද්ද ඉවත් කරනවා. එතකොට බියර් වලට තියෙන බද්ද ඉවත් කරලා සීනි බද්ද දානකොට අර සීනි පදනමට මොකද වෙන්නේ? මොකද ඔබතුමා දැන් බියර් බද්ද
කැමතිද අද ලංකාවේ
විශ්ව කොළඹ විශ්වවිද්‍යාලය කරපු මේ ළඟදි කරපු අධ්‍යයනය බලන්න 149ක් බොන්නේ කසිප්පු 149ක් බොන්නේ කසිප්පු තවත් සාමාන්‍ය මත්ද්‍රව්‍ය මත්ම ඇල්කොහොල් පාවිච්චි කරන අය 184ක් පාවිච්චි කරන්නේ අරක්කු නමුත් බොහෝ දියුණු රටවල් වල 184ක් බොන්නේ බියර් ඉතාමත්ම සුළු ප්‍රමාණයයි සැර මත්ද්‍රව්‍ය මේ ඇල්කොහොල් ලිකර් පාවිච්චි කරන්නේ අපිත් රටක් හැටියට ඇත්ත වශයෙන්ම එක්ක අපි තීන්දුව කරන්න ඕනේ සෞදි අරේබියාව වගේ කාටවත් බොන්න දෙන්නේ නැහැ බුයිපු මිනිස්සුන්ගේ අත් කපනවා කකුල් කපනවා බෙලි කපනවායි කියලා එහෙම නැත්තම් ප්‍රායෝගිකව හිතලා පුළුවන් තරම් අපේ රටේ බොනවා නම් පොඩි බියර් එකක් බිව්වට මම නම් ප්‍රශ්නයක් දකින්නේ නැහැ
දැන් මෙහෙමයි
මම ගරු හැම ගරු
ප්‍රශ්නේ අනේ මේ
අමරගම්
ඔතන දෙන්න මගේ කතාවට බාධා කරනවා
කිරීමක් කරන්න ඕනේ එක එක පැහැදිලි කිරීමක් කරන්න ඕනේ
जनता
ඒ සීනි පැණි රස බෝතලයකට දානකොට ඉරේටඩ් වෝටර් එකකට දානකොට ඒ කම්පැනියට බද්දක් ගහනවා නැතුව මහජනයා බොන තේ කෝප්පෙට බදු ගහන්නේ නැහැ ඒක ඉදා ඒක පැහැදිලි කරන්න ඕනේ දැන් මේ සීනි බද්ද කියලා අපි හිතන්නේ
දැන්
හැමදාම තොලේ සීනි ටික කට ගෑවත් බද්දක් එහෙම දෙයක් නැහැ
මේක වැදගත් කාරණාවක්
මොකද අර පුංචි බෝතලයක මේ ළමයි ගිහිල්ලා බොනවා අර ලීටර් 40 බෝතලයක පැණි බීම ඔබතුමා කියන හැටියට දැන් මම එක එක ලේබල් කියන්න කැමති නෑ නමුත් සාමාන්‍ය ඔය බොන බීම වල එක මේ පුංචි ලීටර් 40 මිලිලීටර් 40 බෝතලයක තියෙනවා සීනි ග්‍රෑම් ග්‍රෑම් 100.6 ඉතින්
ඒ කියන්නේ රුපියල් 50ක් හම් වෙනවා එතකොට
ඉතාමත්ම විශාල ප්‍රමාණයක් ඉතින්
මෙමය මන්තුමා මෙහෙමයි දැන් ඔබතුමාලගේ දැන් මේකයි ඔබතුමාලගේ තර්කය ඇතුළෙම විසංවාදයේ තියෙනවා හරි හරි මට බාධා කරන්න එපා හරි මෙමයි ගරු කතානායකතුමනි
ගරු
කතානායක මට බාධා කරන්න
එපා මම හිතන්නේ ඔබතුමාගේ මතය ඔබතුමා විවකන්න නැත්නම් මේ නැත්නම් විවේචනය
කරන්න ගියාම මම දැන් ඔබතුමාලා කියන
විදිහට මට ඒගොල්ලෝ පිළිතුරු දෙයි
නෑ ඔබතුමාලා කියන විදිහට ඔබතුමාලා කියන විදිහට සීනි හොඳ නැති හින්දා තමයි බද්දක් පණවන්නේ දිය වැඩියා වර්ධනය වෙන හින්දා හැබැයි බියර් හොඳයි බියර් හොඳයි හැබැයි බියර් මං ඇහුවා බියර් කම්පැනි එක දවසකට සීනි මිටි 300ක් පාවිච්චි කරනවා බියර් හදන්න බියර් වලට සීනි දානවා ඔබතුමාලා රා පෙරන මිනිස්සයාට අමුඩ ගහගෙන රා පෙරන හින්දා කුවා සීනි පාවිච්චි ගන්න තහනම් කියලා හැබැයි බියර් වලට දවසකට බියර් කම්පැනික් සීනි මිටි 300ක් පාවිච්චි කරනවා ඔබතුමා හොයලා බලන්නකෝ බියර් කන්ටෙන්ට් එක කොච්චර තියෙනවද කියලා සීනි ඒකට පුළුවන්ද කොහොමද කියන්නේ තර්කේ ඔබ ජනතාවට ප්‍රචලිත කරන්න හදන්නේ මොකද්ද සීනි අප්සට් හින්දා බද්ද ගහනවා හැබැයි බියර් වලට සීනි දාලා බිවට කමක් නැහැ මරු බියර් වලට ඇති ඇති ඒක ඇති දැන් ඔබ පැහැදිලි 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 ඔබතුමාගේ ප්‍රචලිත කිරීමේ පරමාර්ථය බියර්
ගැන නෙමෙයි ඇත්ත වශයෙන්ම අපි කළා කියන්නේ බිය අඩු කිරීමකට වඩා ඇල්කොහොල් වොලියුම් එක අනුව ලෝක හැම රටක්ම කරන විදිහට බද්දක් පැනවීම
ඔව් ඒක තමයි
අඩු ඇල්කොහොල් වලට අඩුයි වැඩි
වෙන එක වැඩි ඔබතුමා මේ ඔබතුමා එක්ක මේ අයවැය ඔබතුමා ඉදිරිපත් කරාට මේ තාක්ෂණික සටහන් ලේඛන කියවලා නැහැ ඔබතුමාගේ යෝජනා අනුව පළවෙනි කොටසේ තියෙනවා ඒ කාරණාව සරමත්පන් වලට මද්යසාර ලීටරයකට බදු වැඩි කරලා බියර් මද්යසාර ලීටරයකට අඩු ගාණක් දාලා තියෙනවා ඒ බියර් එක වෙනම තියෙනවා ඊළඟට ඔබතුමා කියනවා කෑන් බීර වලට කෑන් බීර සඳහා වන නිෂ්පාදන බද්ද ඉවත් කරනවා ඒකයි තියෙන ප්‍රශ්නේ එතකොට ඔබතුමා මේ ප්‍රචලිත කරන්න හදන ප්‍රවණතාවය අපිට තේරෙනවා ඒක ඉතින් ජනතාව තේරුම් ගත්ත දෙයක් ඒකයි ඊළඟට ඔබතුමා යෝජනා කරන තව එකක් මේ රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරන සේවා සඳහා ගාස්තු අවුරුදු 3ක් සංශෝධනය කළා නැහැ සංශෝධනය කරන්න ඕන කියලා. ඉතින් මං කියන්නේ පැහැදිලි කරගන්න ඕනේ ඒක රාජ්‍ය ආයතන වලින් සපයන සේවා කුවම් මොන සේවාවල් වලටද? 15%ක් ගාස්තු අය කරන්නේ මොකටද? කොයි පදනමින්ද? ඒක මොනතරම් පුල් පරාසයකට යනවද? මොකද අපි දන්නවා මිනිස්සු කච්චේරියකට ගිහිල්ලා පාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා උපැන්න සහතිකයක් ගන්නවා, මරණ සහතිකයක් ගන්නවා, විවිධ ගාස්තු අය කරනවා. ඔබතුමා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තියෙන ආයතන වලට ගිහිලා සේවාවන් සපය ගන්නවා. ඒවා පාස්පෝර්ට් එක සපය ගන්නවා. ඒවා ඊටාම පුංචි පුංචි දේවල්. හැබැයි මේ පුංචි පුංචි දේවල් වලට එකතු කරාට පස්සේ ඔබතුමාලා මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා මිලියන 7500ක්. ඔබතුමාලගේ ප්‍රධාන ආදාය මාර්ග ටික ওই ටික. අර මෝටර රථ ගාස්තු වලට අමතරව තියෙන්නේ මේ ණය ගෙවන්න අරමුදලෙන් මිලියන 20000යි ඔන්නයේ බියර් වලින් 5000යි මේ සීනි බද්දෙන් 5000යි ඊළඟට මේකෙන් 7500යි. ඔය තමයි ආදායම් මාර්ග හැටියට තියෙන්නේ. හැබැයි ඔබතුමාගේ අයවැයේදී ඔබතුමා හරි පරිස්සම් වෙලා තියෙනවා මෙතෙක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙච්ච අයවැය හැම එකෙදීම අඩුතරමේ නාම මාත්‍රිකව හරි කතා කරපු මාතෘකා ගණනාවක් ඉවත් කළා තියෙනවා. විදේශයේම ගිය අවුරුද්දේ කතා කළා විදේශගත ශ්‍රමිකයින් ගැන. ඔබතුමා දන්නවා ඩොලර් බිලියන් 7ක් විතර මේ විදේශගත ශ්‍රමිකයෝ ලංකාවට එවනවා. ඒක ආර්ථිකයේ විශාල පංගුවක්. අද ඒ අය ගැන මේ අයවැය ලේඛන එක වචනයක් කතා කළා නැහැ. ඔබතුමා දන්නවා විශ්‍රාමිකයෝ ඉන්නවා අපේ රටේ විශාල ප්‍රශ්න ගණනාවක් වෙලා ඔවුන් කාලයක් තිස්සේ ඉදිරිපත් කරනවා මේ වැටුප් විෂමතාවය. විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවය විසඳන්න කියලා. ඒ වැටුප් විෂමතාවය විසඳීම සඳහා වෙන යෝජනාවක් මේ අයවැයේ නැහැ. ඒ වගේම ඔබතුමා මාතර දිස්ත්‍රික්කයේ ඔබතුමා දන්නවා 2012 මාර්තු 31 ඉඳලා උපාධිධාරීන් උපාධිධාරීන් 60000කට මේ වෙනකන් රජයේ පත්වීම් ලබා දීලා නැහැ. පුරප්පාඩු තියෙනවා. මම දන්න හොර උපතාන අධ්‍යාපන කලාප විතරක් ප්‍රාථමික ගුරුවරු ඉන්න 51ක් පුරප්පාඩු තියෙනවා. රජ ආයතනවල පුරප්පාඩු තියෙනවා. රාජ්‍ය පරිපාලන ඇමතුමා දන්න ඕන තරම් රජ ආයතනවල පුරප්පාඩු තියෙන ආයතන තියෙනවා. හැබැයි මේ බඳවා ගැනීම ක්‍රියාත්මක කළ නැහැ. දැන් යෝජනාක ඔබතුමාලා දාලා තියෙනවා 20000ක් සංවර්ධන නිලධාරීන් බඳව ගන්නවා කියලා සැප්තැම්බර් මාසයේ 31 උපාධිධාරීන් හැටියට. ඒ ඔබතුමාලා ඡන්දය ඉලක්ක කරගෙන ඉදිරිපත් කරන එක. මොකද ඊට පස්සේ ඔය 20000 වෙනුවට 60000ම ඔබතුමාලගේ ආසනවල මැතිවරණ කැන්වසින් වලට යන්න සිද්ධ වෙනවා. දැන් ආසන සංවිධායකයෝ ඇප්ලිකේෂන් කැඳවනවා අපේ පක්ෂේ අපේ ආසන සංවිධායකට බැඳුනොත් තමයි උපාධිධාරීන් රස්සා හම්බෙන්නේ කියලා. ඉතින් එහෙම රැවටීමක් කරනවා. නමුත් මේ අයවැය අඩුතරමේ ඔබතුමාලට ඒ ගැන අමතක වෙලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම මේ අයවැය අද ඉදිරිපත් කළ තියෙන්නේ මොන පදනමින්ද කියලා හිතුවොත් එහෙම ලොකු පදනමක් හොයන්න බෑ. ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ අන්න ආර්ථිකයේ ලිහිල්කරණය කරන ආර්ථිකයේ දිසානතිය ඔබතුමාලා මේකේ ලකුණු කරලා අයවැයට පිටින් ඔබතුමාලා විශාල ක්‍රියාවලියකට යනවා. ඒ වගේම අධ්‍යාපනය පිළිබඳව උසස් අධ්‍යාපනයට අදාළව යම් හොඳ යෝජනා ප්‍රමාණයක් තියෙනවා. ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන් ඇත්තටම සාධනීයයි. විශේෂයෙන් මහපොළ ශිෂ්‍යත්වයේ සීමාව වැඩි කරන එක, විද්‍යාපීඨවල ශිෂ්‍යයින්ට අධ්‍යාපනයේ යම් පහසුකම් ලබා දෙන එක. නමුත් ඔබතුමාගේට තිබුණා, ඔබතුමා දන්නවා මේ අපේ රටේ අධ්‍යාපනයේ තියෙන පළවෙනි ඛේදවාචකය තමයි ගරු ඇමතුමා ශිෂ්‍යත්ව කඩයිම් විභාග ලකුණු. දැන් ගියා ඒ ලෙවල් විභාගයේ ලකුණු 75ක් ගත්තොත් විභාගේ සමත් වෙනවා. ඒ සාමාර්ථයක් තියෙනවා. සාමාන්‍ය පෙළ ඒකක් ගන්නවා කියන්නේ 75 සීමාව. හැබැයි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 163 කඩයිම් අසමත් කියලා වැටෙන්නේ. ඔබතුමා බලන්න විභාග දෙපාර්තමේන්තුවෙන් එනෝ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලේඛනේ ඒකේ 163ට කියන්නේ not qualified කියලා. එතකොට ශිෂ්‍යත්ව කියන්නේ අපි දන්නවා ශිෂ්‍යාධාර එහෙම නැත්නම් ජනප්‍රිය පාසලක කඩයිමක්. නමුත් ඒක වෙනම සලකලා අපි යෝජනාවක් ඔබතුමාලට මේ කියන්නේ ඒක වෙනම සලකන්නේ. හැබැයි ශිෂ්‍යත්ව ප්‍රතිඵලවල ප්‍රතිඵල ලේඛනේ ඒ පුංචි දරුවෙකුට අසමත් කියන එක දෙන්න එපා. not qualified කියන එක දෙන්න එපා. ඔබතුමා හිතන්න මොකද්ද ඒකට ඒ ළමයා කුරුදෙන මානසිකත්වේ? ලකුණු 163ක් ලකුණු 80ක් කරගත්ත ළමයා ගෙදර ගියා මේ දරුවට කියන්නේ ඔයා අසමත් කියලා නා. මොකද්ද ඒ ළමයාගේ මානසිකත්වේ? එහෙනම් ඇත්තටම ඒක ඛේදවාචකයක්. ඒකෙන් අද ගෙදරකට ගිහිල්ලා දරුවෙකින් අහන්න බෑ විභාගේ පාස්ද නැද්ද කියලා. දෙමව්පියකින් අහන්න බෑ පාස්ද නැද්ද කියලා. මොකද ලකුණු 163යි ඒත් අසමත්. අඩුතරමේ විභාගේ සමත් කඩයිමක් වෙනම ලකුණු කරලා ඔබතුමාලා පාසලක් දෙන එක, ශිෂ්‍යාධාරයක් දෙන එක ඒක වෙනම ලකුණු කරගන්න. මේක ඔබතුමාට තිබුණා මේ අයවැයේ ඔබතුමාගේ යෝජනාවක් හැටියට ගේන්න. ඒක මේ අයවැයේ යෝජනාවක් හැටියට නෑ. මම මේ කියන්නේ උදාහරණයකට. ඒ වගේම විශේෂයෙන්ම ගරු ඇමතුමනි, ප්‍රධාන වශයෙන්ම ඔබතුමාලා මේ අයවැයේ ඉලක්ක කරපු ණය සීමාව 2015 දී තිබුණේ ණය අනුමත කරන සීමාව බිලියන 1780යි, 2016 දී ඒක බිලියන 1699යි, 2017 දී ඒක බිලියන 1579යි. නමුත් මේ විසර්ජන පනතෙන් ඔබතුමාලා ගන්නවා ඒක බිලියන 1813ට. ඉතින් විශාල වශයෙන් මේ අයවැය ඉලක්ක වෙලා තියෙන වෙන මොකටවත් නෙමෙයි, ණය අර්බුදයේදී ඔබතුමාලා කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියන එක උත්තර හොයන්න. වෙන උත්තරයක් මේකේ නැහැ. ඒ නිසා ඔබතුමාලට නැවත ණය ගන්නත් සිද්ධ වෙනවා. නැවත ණය ගෙවන්න ඉදිරියේදී දැන් අයවැයට කලින් ඔබතුමාලා යම් බඩු ප්‍රමාණයක ලැයිස්තුවක් අඩු කරා වගේම මේ උපාය මාර්ග අනුව ගියොත් එම නැවත ණය ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ අයවැය අපිට පේන ප්‍රධාන දේ. ඒක නිසා අද වෙනකොට ඒක පුජ්‍යල ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. 2016ට වඩා බිලියන 775ක් ඔබතුමාලට 2017 දී වැඩිපුර ණය ගන්න සිද්ධ වෙලා තියෙනවා. 2018 වෙනකොට මේක තව වැඩි වෙනවා. 2019 ඔබතුමා මේ වාර්තා ඉදිරිපත් කළ තියෙන ආකාරයටම ණයවල අවසාන කේ ප්‍රබල ඉලක්කය බවට පත් වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. 2019 කියන්නේ 2010 ගත්ත ණය සම්පූර්ණ වෙන කාලයක්. ඒක ඇත්ත. 2010 ගත්ත ණය ඔබතුමාලට සම්පූර්ණ කරන්න තියෙන්නේ 2019 2020 වෙනකොට. හැබැයි ඒ බර ඔබතුමාලා බැංකු වලට පැඩගුවත් බැංකු අවසානයේ පොලි අනුපාත වැඩි කළා හරි ඒක ජනතාවට පටවනවා. ඒක වක්‍රාකාරයෙන් හරි ජනතාවට එනවා. ඒ ජනතාවට දීලා තියෙන්නේ මොකද්ද? ජනතාවට ඔබතුමාලා දීලා තියෙන්නේ මොකද්ද? මොකද ඔබතුමාලා ගිය අවුරුද්දේ කරගන්න බැරි වෙච්ච වැඩ ටික මේ අවුරුද්දේ මේ අයවැය ලේඛනේ දැම්ම කියලා ඇති වැඩක් නැහැ. ගිය අවුරුද්දේ අමාත්‍යංශ වලින් කරගන්න බැරි වෙච්ච යෝජනා ටික මේ අවුරුද්දේ යෝජනා හැටියට දැම්ම කියලා මේ අයවැය සාර්ථක වෙන්නේ නැහැ. ඒක මේ දවස් දෙක තුනේ පත්තර සතුරු වෙයි. මම පුජ්‍යලිකව මේ අයවැයදී සතුරු වෙනවා. මොකද මම උපන්න ගම දෙනියායට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. මාතර ආසනයට ලැබිලා තියෙනවා. අයවැය කියන්නේ දෙනියායටයි මාතරටයි පොළොන්නරුවටයි දේවල් ලැබෙන අයවැයක් වෙන්න බෑ. දැන් මොරටුවටත් ලැබිලා තියෙනවා. අපේ නියෝජ්‍ය රාජ්‍ය මුදල් ඇමතුමා ඉන්න හින්දා. මොරටුවටයි දෙනියායටයි මාතරටයි පොළොන්නරුවටයි බෙදෙන අයවැයක් වුණොත් ඒක සාධාරණ වෙන්නේ නෑ. ඒක ඊට වඩා පැතුරුණු තත්ත්වයක් තියෙන්න ඕන. ඒ අධිවේගී මාර්ග මෙතුමා කලින්ම වෙන් කරගත්ත එකක්නේ. ඒක මෙතුමා කලින්ම වෙන් කරගෙන තියෙන එකක්. ඒක ඒකින්ද ඒක මේකට දාන්න බෑ. ඒක 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 මේකට එකතු කරන්න බෑ. ඔබතුමාට සතුරු වෙන්න පුළුවන් නුවරපතර අධිවේගී මාර්ගයක් එනවයි කියලා. එච්චරයි. ඉතින් විශාල වශයෙන් ඔබතුමාලා මේ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන සංකල්පේ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන සංකල්පය ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකයට මුදලක් එකතු කරලා ගෙනියන්නද, එහෙම නැත්නම් ආර්ථිකයේ තියෙන දේ එළියට අරගෙන ගෙනියන්නද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම නීල හරිත ආර්ථිකය නීල හරිත ආර්ථිකය හදන්න බෑ නීල කාස හොරුත් එක්කන. නීල හරිත ආර්ථිකය හදන්න පුළුවන් වෙන්නේ පරිසර හිතකාමි හැඟීමක් තියෙන, පරිසරයට ආදරයක් තියෙන, ආර්ථිකයටත් පරිසරයට වගේම ආදරයක් තියෙන මිනිසුත් එක්ක. ඔබතුමා හිතනවාද මේ මහා බැංකුවෙන් බැඳුම් කර වංචාවෙන් හොරකම් කරපු කට්ටිය මේ ආර්ථිකයට ආදරෙයි කියලා? මේ රටේ තියෙන ව්‍යාපාරික කාබාසිනිය කරන හැටියට මේ ආර්ථිකයට ආදරෙයි කියලා? මේ ආර්ථිකයෙන් හම්බ කරගන්න කොමිස් ගන්න බලාගෙන ඉන්න කට්ටිය මේ ඔබතුමා බලාපොරොත්තු වෙන නීල හරිත ආර්ථිකයට කැමති වෙයි කියලා? ගහක වට ප්‍රමාණය බලන කෙනා ගහක සුන්දරත්වය දකින්නේ නැහැ. ගහක වට ප්‍රමාණය බලන්නේ කපලා කොයි ආකාරයට විකුණන්න කියලා පුළුවන් විදියට. මේ ආර්ථිකය ඇතුලේ ඔබතුමාගේ ඉන්න හුඟ දෙනෙක් දකින්නේ ආර්ථික වටිනාකම් පමණයි. ඒක පරිසර වටිනාකම අනාගත පැවැත්මේ වටිනාකම දකින්නේ නැහැ. ඒක නිසා නීල කාස හොරු කියන්නේ ඒගොල්ලන්ට. ඒ හොරුත් එක්ක ආර්ථිකය හදනවා නම් අපි විශ්වාස කරනවා පරිසර හිතකාමී ආර්ථිකයක් හදන්න බෑ. නීල හරිත ආර්ථිකයක් හදන්න බෑ. ඒ නිසා ඉතා පැහැදිලිව මේ එන්ටර්ප්‍රයිස ශ්‍රී ලංකා ගමන මම බලාපොරොත්තු වෙනවා ඔබතුමා ලිබරල් වාදියෙක් හැටියට ආර්ථික ප්‍රතිපත්තියේදී ඔබතුමා විවෘත ආර්ථිකය පිළිගන්නා වගේම, හැබැයි ඔබතුමා විශ්වාස ඔබතුමා මේ ආර්ථිකයේ පැවැත්ම ගැනත් යම් හැඟීමක් තියෙන කෙනෙක් හැටියට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ආර්ථිකය අවසානයේ එන්ටර්ප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ් ශ්‍රී ලංකා කියන මට්ටමට ගේනි කියලා එහෙම තත්ත්වයක් ඇති වුණොත් ඒක ඛේදවාචකයක්. හැබැයි මේ දිසානතිය එක්සත් ජාතික පක්ෂයේ ඔබතුමා කිව්වා වගේම අවුරුදු 3යි නම් ඔබතුමාට විවෘත ආර්ථිකයේ ක්‍රියාත්මක කරන්න බැරි වුණේ. එය පුළුවන් වුණේ. ඒක හේතුව තමයි මේ රටේ සිද්ධ වෙච්ච ජනතාවගේ අරගල, ජනතාවගේ විරෝධය, ජනතාවගේ කැමැත්තක් නැතිකම, ජනතාවගේ උද්ඝෝෂණ, ඒවායි ප්‍රතිඵල නිසා තමයි එතනට ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමාලට තවමත් අපි විශ්වාස කරනවා මේ රටේ ජනවරමක් නැහැ. මේ විදියට ලිබරල් කරණය කරන, ලිහිල් කරණය කරන, විවෘත කරන ගමනක් යන. ඒක ජනතාවගේ කැමැත්තක් නෙමෙයි. මම එක උදාහරණයක් ඔබතුමාලට කියන්නම්. ඔබතුමාලා මේ අයවැය යෝජනාවේ 181 අංකය යටතේ ඔබතුමා යෝජනා කරන එක යෝජනාවක්. ඒක තියෙන්නේ පේටන් බලපත්‍ර සහ සමාගම්වල කොටස් අයිතිය ලබා ගැනීමටත්, ඒවායේ වාසියත්පත් කර ගැනීමටත් බාධාවක් වී ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන විශ්වවිද්‍යාලවලට අදාළ ව්‍යවස්ථාපිත අනපනත් සංශෝධනය කිරීමට යොමු කරනවා කියලා. මම දන්නේ අධ්‍යාපනය ඔබතුමා දැනුවත් වෙ මේක ඉදිරිපත් කරාද කියලා මම දන්නේ. විශ්වවිද්‍යාලවලට තමන්ගේ නිර්මාණවල පේටන් බලපත්‍රයක් ලබා ගැනීමේ අයිතිය තියෙන්න ඕන. හැබැයි සමාගම්වල කොටස් අයිතිය ලබා ගන්න, සමාගම්වල කොටස් අයිතිය ලබා ගන්න පුළුවන් ආකාරයට විශ්වවිද්‍යාල පනත් සංශෝධනය කිරීමේ බලාපොරොත්තුව මොකද්ද? විශ්වවිද්‍යාල කියලා ඔල ආයෝජනය කියන්නේ අධ්‍යාපනය. විශ්වවිද්‍යාල ආයෝජනය කියන්නේ කොටස් වෙන්ද පොළට මුදල් දාලා කොටස් මිලදී ගැනීමක් කරන්න. විශ්වවිද්‍යාලවලට ආයෝජනය කරන්න බෑ සමාගම්වල. විශ්වවිද්‍යාලවල අරමුදල් තියෙනවා. විශ්වවිද්‍යාල විශාල අරමුදල් තියෙනවා. භාණ්ඩාගාරයෙන් දෙන අරමුදල්වලට අමතරව විවිධ පුජ්‍යලීන් ලබා දෙන ප්‍රදානයන්ගෙන්, ත්‍යාගයන්ගෙන්, ශිෂ්‍යත් අරමුදල් වලින් අරමුදල් තියෙනවා. විශ්වවිද්‍යාල විසින් ජෙනරේට් කරපු උත්පාදනය කරපු අරමුදල් තියෙනවා. මම දන්නවා සමහර විශ්වවිද්‍යාලවල බිලියන 5යි, බිලියන 4යි, බිලියන 3යි අරමුදල් තියෙනවා. ඒ අරමුදල් යොදවන්න ඕනේ හැබැයි ලාභ ලබන කොටස් මිලදී ගන්න නෙමෙයි. ඒ අරමුදල් යොදවන්න ඕනේ පර්යේෂණ වලට. ඒ අරමුදල් යොදවන්න ඕනේ අධ්‍යාපනයට. ඒ අරමුදල් යොදවන්න ඕනේ ගුරුවරු ප්‍රවර්ධනය කරගන්න, ගුරුවරුන්ගේ දැනුම වර්ධනය කරන්න, ශිෂ්‍යයින්ට ඉගෙන ගන්න බැරුව ඉන්න ශිෂ්‍යයින්ට උගන්වන්න. අධ්‍යාපනයේ ආයෝජනයක් මිසක අධ්‍යාපනයට යොදවන්න තියෙන මුදල් කොටස් වලද පොළට යොදවන්න, කොටස් මිලදී ගන්න යොදවන්න මොකද්ද දින අයිතිය? මං අහන්නේ ඔබතුමාලට මොන ජනතාවද ජනවරමක් දුන්නේ? උතුරු කරෙන් දීලා තියෙනවද, නැගෙනහිරෙන් දීලා තියෙනවද, බටහිරෙන් දීලා තියෙනවද, ගාල්ලෙන් මාතරෙන් දීලා තියෙනවද, මංගල ඇමරතුමාට මාතරෙන් ජනවරමක් දීලා තියෙනවද? විශ්වවිද්‍යාල පනත් සංශෝධනය කළා කොටස් වෙන්ද පොළට නිකුත් ගන්න ඔබතුමාට දීලා තියෙනවද? මේක යෝජනා මොකක්ද එහෙනම්?
අපේ රටේ ගරු නියෝජ්‍ය කතා නැගතුමනි, මේ මහා පරිමාණයේ ව්‍යාපාර විශ්වවිද්‍යාලත් එක්ක සම්බන්ධ නැහැ. දැන් දියුණු රටවල් ගත්තොත් මහා පරිමාණයේ ව්‍යාපාර විශ්වවිද්‍යාලත් එක්ක ඍජුව සම්බන්ධයි. විශ්වවිද්‍යාලවලට කියනවා අලුත් නිපේ හොයාගත්තේ පස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට ඒක ව්‍යාපාරයේ ලෝකෙට අරන් යන්න ඒ ව්‍යාපාර අවශ්‍යයි. ලංකාවේ වෙලා තියෙන්නේ අපි ඒක විශ්වවිද්‍යාලයක්වත් මහා පරිමාණයේ ව්‍යාපාරයකට සම්බන්ධ නැහැ. විශ්වවිද්‍යාල දියුණු වෙන්නේ රටේ ව්‍යාපාර දියුණු වෙන විතරයි. දැන් ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලය ගත්තොත් මහා පරිමාණයේ ව්‍යාපාරිකයෝ ඒකට මුදල් දෙනවා. ඒගොල්ලෝ යම් යම් දේවල් හොයා ගන්නවා. හොයාගත්තයි පස්සේ ඒව ව්‍යාපාරික ලෝකෙට ගෙනියන්න ව්‍යාපාරිකයන් අවශ්‍යයි.
මම කියන්නේ ඔබතුමාලට හරි නෑ ඒක හරි. ඒක කරන්න ඔබතුමාලා ජනවර්මක් ගන්න. දැන් ඔබතුමාලට තියෙන ජනවර්ම ඒව නෑ. තියෙන ජනවර්මට පිටින් ගියාම තමයි අන්න අර ඔබතුමා අර මහා උජාරුවට කතා කරපු සයිටම් එකේ අවසාන කෙලවර වෙච්ච විදිහට තමයි කෙලවර වෙන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් මොරටුව විශ්වවිද්‍යාලය ගත්තොත් අපි දන්නවා විවිධ පාඨමාලා තියෙනවා. ටෙක්ස්ටයිල් පාඨමාලා තියෙනවා, මැරයින් පාඨමාලාව තියෙනවා, ෆැෂන් ඩිසයින් පාඨමාලාවල් තියෙනවා. ඒ සියලු පාඨමාලාවල් තියෙන්නේ ආර්ථිකයට ගැලපෙන්න තමයි. ආර්ථිකයත් එක්ක සම්බන්ධයි. හැබැයි ඒ ආර්ථිකයේ ඇතුළේ ඒකට ඉඩක් නැත්තම් ආර්ථිකයක් නැත්නම් ඒකට ග්‍රහණය කරගන්න. ආර්ථිකය දුප්පත් නම් ආර්ථිකය ව්‍යාපාර නැත්නම් ෆැෂන් ඩිසයින් එක තිබිලා වැඩක් නැහැ නේ.
හඳුන්නෙත් ඇත්තපා මේ කාලේ නම් ඉවර වෙලා තියෙනවා. හඳුන්නෙත් වැත් සරත් අමුණගම.
ඒකේ වටිනාකමක් නැහැ, ආර්ථික වටිනාකමක් නැහැ. මෙලමිනියෙක් ඇවිල්ලා පේටන්ට් එක ගන්න පුළුවන්.
පේටන් කරන
ඉතින් ඉන්නෝ කියන්නේ. එතකොට අපි කියන්නේ ඒ විශ්වවිද්‍යාලයේ නිර්මාණය පේටන්ට් කරන්න ඒමියට අවස්ථාවක් දෙන්න. නැත්තම් වෙන්නේ ඒක විශ්වවිද්‍යාලය ඇතුලේ හිර වෙනවා. පිටමිනියෙක් ඒකම කරලා ගිහිල්ලා
පේටන්
කරගෙන කෝටි ගාණක් හම්බ
කරනවා.
ඉතින් විශ්වවිද්‍යාලයේ යම් කිසි දෙයක් ඒගොල්ලෝ නිර්මාණය කරා නම් ඒගොල්ලන්ට පේටන් කරලා ඒකෙන් ආදායමක් ගන්න එක කිසි වරදක් නැහැ. ලෝකේ හැමතැනම කරනවා ඒක.
මම ඔබතුමා හොඳට හොයලා බලන්න, ඔබතුමා උසස් අධ්‍යාපන හිටපු අමාත්‍යතුමා හොඳට හොයලා බලන්න, පේටන් කිරීමේ ප්‍රශ්නේ ඉවරයි. එහෙම ප්‍රශ්නයක් මෙතන නැහැ. පේටන් කරන බලයක් ගන්න එක ගැන නෙමෙයි මේ ගැටලුව තියෙන්නේ. දැනටත් ඔය ඔක්කොම විශ්වවිද්‍යාලවල හොයාගන්න ඒවා පේටන් කරනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ කොටස් වෙනද පුලත් එක්ක විශ්වවිද්‍යාලවල සම්බන්ධය හදන එක. කොටස් මිලදී කොට සමාගම් වල කොටස් අයිතියට විශ්වවිද්‍යාල ගියාට පස්සේ මොකද වෙන්නේ කියන්නකො. ඔබතුමාලා හිතන්න. ඔබතුමාලා හිතන ඔබතුමාලගේ දැක්ම අනුව මේක හරි ඇති. හැබැයි ඒ දැක්ම අවුරුදු කීයක් පරාදයිද? මං කියන්නේ ඒකයි. ඒ දැක්මට ජනවරමක් නැහැ. ඔබතුමාලා ඔය හිතන ක්‍රමේ ඔබතුමා ආර්ථිකය ගැන හිතර එක වෙනම දෙයක්. අධ්‍යාපනයේට කොටස් වෙනද පොලත් එක ගනුදෙනු කර තත්වයක් හැදුවට පස්සේ විශ්වවිද්‍යාල ඊට පස්සේ විශ්වවිද්‍යාලවල ළමයි කියන්නේ දරුවෝ කියන්නේ භාණ්ඩ විතරයි. අධ්‍යාපනය ඔබතුමාලා ආයෝජනය කරන්නේ කොටස් වෙනද පොලත් එක්ක සම්බන්ධ කරලා. මේක තමයි ඇති වෙන්නේ සංස්කාරීත්වය හදන ඔබතුමාලා විශ්වවිද්‍යාල ඇතුලේ. විශ්වවිද්‍යාල ඇතුලේ ඊළඟට තරගයක් හදන මොකටද? උගන්වන්න නෙමෙයි, සල්ලි හොයන්න. විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කරනවා විශ්වවිද්‍යාල ලැබෙන මුදල් කොහොමද ආයෝජනය කරන්න කියලා. මම අවසාන වශයෙන්ම එක දෙයක් කියන ඔබතුමාට, තව මොහොතක් දෙන්න මට. මුදල් ඇමතුමා ඔබතුමා විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. දැනට මේ මූල්‍ය සමාගම් ගණනාවක් පාඩු ලැබලා තියෙනවා. ඒ මූල්‍ය සමාගම් වල හුඟක් දෙනෙක් අද අසරණ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම සෙලින්කෝ FNG කියන මූල්‍ය සමාගම පාඩු ලැබුවා 2008 දී. පාඩු ලැබුවට පස්සේ දැන් ආයෝජක ඉදිරිපත් වුණා. නමුත් ඒ මූල්‍ය සමාගමේ ඉන්න පහුගිය කාලේ මේ රිජීමෙන් කළු සල්ලි හම්බ කරලා පොම්ප කරපු කිහිප දෙනෙක් අර තැන්පත්කරුවන්ට මුදල් ලබා දෙන එක වළක්වලා තියෙනවා. දැන් අපි දන්න තරමට FNGA එකට අලුත් ආයෝජකෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ ආයෝජකයාට ඔහු කැමතිලා තියෙනවා සම්පූර්ණයෙන් 150ක් මුලින් ගෙවලා ඉතුරු 150 තව මාස 9කින් ගෙවන්න. නමුත් ඒකට බාධා කරනවා අද ඒක ඇතුළේ ඉන්න කිහිප දෙනෙක්. ඉතින් විශේෂයෙන්ම මධ්‍යම බැංකුව හැටියට මහ බැංකුවට වගකීමක් තියෙනවා. මහ බැංකුවේ මූල්‍ය නොවන අංශයට මේවා ගැන හොයලා බලන්න. විශේෂයෙන්ම මේ FNG සහ CIFL කියන මේ ආයතනවල පාඩු ලැබලා තියෙන ආයතනවල පීඩාවට පත් වෙච්ච ඒ ගත්තුකරුවන් ගැන ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා හිටනෝ. මේ අයවැය ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයේ දිසානතිය ඔබතුමාලගේ ආකාරයට ආපස්සට හරවන, කන පිට හරවන, දැන් මේ තියෙන යම් කිසියෝ ආර්ථිකයේ තියෙන පැවැත්මත් සම්පූර්ණයෙන් අහෝසි කරන අයවැයක් නිසා අපේ විරෝධය මේ අයවැයට අපි පළ කරනවා. ස්තුතියි.